जनदीप जन्मभूमि अंकदीप विजय भूमि अपे उदार
आयु भवन ඔබ මේ සමන් දෙන්නේ ජන්ම භූමිය ගුවන්විදුලි වැඩසටහනටයි. ඔක්ලන්ඩ් එක්සත් ශ්‍රී ලංකා සංගමයේ විසින් ඉදිරිපත් කරන ජන්ම භූමිය වැඩසටහන සෑම බදාදා දිනකම රාත්‍රී 8:15ට ප්ලැනට් ඕඩියෝ 104.6 FM ගුවන් තරංගයේ ඔස්සේ හෝරාවක් පුරා විකාශනය වෙනවා. දැනුම සහ රසවින්දනය ඔබ වෙතගෙන එන මෙම වැඩසටහන planetaudio.org.nz/ජන්මභූමි ඔස්සේද සමන්ති හැකිය. අපේ ජන්මභූමි වැඩසටහන් එම වෙබ් අඩවියේ මාසයක් පුරා රඳවා තබනවා. ඒ නිසා ඔබට අද ලයිව් අහන්න බැරිව පසුව වුණත් මාසයක් ඇතුළත අපේ එම වෙබ් අඩවියට ගිහිල්ලා අහන්න පුළුවන්. හොඳයිනේ.
අද වැඩසටහන ඔබ වෙත ගෙන ඉන්නේ ජගත්සිරි පුෂ්පකුමාර සමග මම මනෝරි කෝකිලා විත්තසිංහ.
අද අපේ ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට වෙනදා වගේම සහභාගී වෙන සම්පත්දායකේ නිරංජන් හේරත් මහතා පැමිණ සිටිනවා. අපි පොඩ්ඩක් අහලා බලමු අද මොනවද මේ මහතාට කියන්න තියෙන්නේ කියලා.
අයිබෝ, ඇත්තටම අද මම කල්පනා කරා කියන්න කියලා මේ ගීතයක් ගැන, බොහොම ජනප්‍රිය ගීතයක් ගැන පොඩ්ඩක් කතා කරන්න හිතුවද මම. අපි සාමාන්‍යයෙන් ගත්තාම දැන් සමහර ගීත තියෙනවා, දැන් ඒක ජනප්‍රිය වුණාම සදාකාලිකවම ජනප්‍රියයි. දැන් අපි දන්නවා ජෝතිපාල මහත්මයා වගේ අයගේ ගීත තියෙනවනේ, අදටත් කියනවා, එදාත් කිව්වා, අදත් කියනවා, ඉදිරි පරම්පරාවත් කියයි. ඒ වගේම තව සමහර ඒවා තියෙනවා මේ ටික කාලයකට ජනප්‍රිය වෙනවා, ඊට පස්සේ ඒක නැතුව යනවා. තව ඒවා තියෙනවා මේ සමහර යම් යම් හේතුන් උඩ සමහර ගීත තියෙනවා මේවා සැරින් සැරේ මතුවෙනවා යට යනවා මතුවෙනවා යට යනවා. ඉතින් මන්නේ මෙන්න මේ වගේ ගීතයක් ගැන තමයි මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ ගීතේ තමයි ගුණදාස කපුගේ මහත්මයා ගායනා කරන සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන.
සබඳ අපි කුදු නොවෙමු කියලා නේද
අන්න ඒ කාරණා ඔක්කොම හින්දා තමයි මම හිතුවේ මේ ගීතය ගැන ටිකක් කතා කරන්න ඕන. නිවැරදිම ගීතේ මොකද්ද, ඊළඟට මේ වගේ වෙන්නේ කොහොමද, එහෙම කියන එක ගැන කතා කරන්න අපි ඕනනම් ඉස්සෙල්ලම ගීතය අහලා ඉමු.
වඩා හොඳයි, මොකද ගීතයක් මතක් කරගන්න එක වැඩි හොඳයි. හොඳයි, එසේනම් අසන්නේනි අපි මේ ගීතෙත් සමන් දෙමු. මෙම ගීතේ ගුණදාස කපුගේ මහත්තයාගේ, ශාරද ගුණදාස කපුගේ. මේකේ මේ පදමාලාව කවුද දෙනවා කියන්නේ?
මේක පදමාලාව ලියලා තියෙන ඇත්තටම දර්ශන මේදිස් කියලා කවියෙක්. ඒකත් බොහොම රසවත් කතාවක් තියෙනවා. අපි ගීතය අහලා ඉවර වෙලා කතා කරමු නේ.
හොඳයි, එහෙනම් අපි ගීතේ රසෙන් ඉඳලා ඉමු පළමුව.
ඉස්සලා කිව්වා වගේ මේ ගීතේ ගායනා කරලා තියෙන්නේ ලංකාවේ බොහොම අපි කවුරුත් වගේ දන්න දක්ෂ ප්‍රසිද්ධ ගායකයෙක් වුණ විශාරද ගුණදාස කපුගේ මහත්මයා. මේ ගීතේ ඇත්තටම මේ මිනිසුන් අතරට එන්නේ 1990 වර්ෂයේ විතර ආරම්භ වුණු කම්පන ප්‍රසංගයෙන්. ගුණදාස කපුගේ ඒක පුද්ගල ප්‍රසංගයක්, සංගීත ප්‍රසංගයක් පැවැත්තුණා. ඒකෙදි තමයි මේක එන්නේ. මේ ගීතේ තව එකක් තමයි මමත් ඇත්තට මේ කම්පන ප්‍රසංගය බලන්න ගියා වෙලාවක මටත් ඒක තේරුණා. මුළු ප්‍රසංගය පුරාම මේ ගීත කීපයක් ගිහිල්ලා අවසාන ගීතේ විදිහට තමයි කපුගේ මහත්මයා මේ ගීතේ ගායනා කරන්නේ. එතකොට අර අහගෙන ඉඳලා බොහොම ධානයකට සමවැදිලා වගේ මිනිස්සු අහගෙන ඉඳලා ශාලාවෙන් එළියට එනකොට මේ ගීතය අර කියනවානේ සබඳ අපි කඳු නොවෙමු උණුන් පර යා නැගෙන සුනිලදිය දහර වෙමු එකම ගඟකට වැටෙන කියලා. එතකොට මේ අපි නිකන් අමුතුම ලෝකයකට එන්නේ. මේ ශාලාව ඇතුළට ගිය ශ්‍රාවකයා නෙවෙයි ඇත්තටම එළියට එන්නේ. මොකද මේ ගීතේ නිකන් අදහස් වෙනවා සාමූහිකත්වය. අපි අර ටීම් වර්ක් කියලා කියන්නේ එහෙම නිකන් එකට වැඩ කරමු, එකිනෙකා කපාගෙන කොටාගෙන ඉස්සරහට යන්න හිතන්නේ නැතුව, අන්න එහෙම එක. ඉතින් මටත් මතකයි, දැන් ඊට පස්සේ ශාලාවෙන් එළියට ඇවිල්ලා කොහොමත් සුමානයක් දෙකක් විතර යනකල් මේ ගීතේ අපේ ඔළුවේ රැඳිලා තියෙනවා. එතකොට පසු කාලීනව මේ ගීතය ගැන හිතලා බලනකොට මට තේරෙනවා ඇත්තට කපුගේ මහත්මයා කරලා තියෙන්නේ මේ ගීතයෙන් අර ප්‍රසංගේ බලන් ආපු ජනතාවට අවසානයේ පණිවිඩයක් දෙනවා.
ලොකු පණිවිඩයක් නේ,
ලොකු පණිවිඩයක් දෙනවා. ඉතින් මිනිස්සු ඔක්කොම එතකොට ගෙදර යන්නේ ඒ පණිවිඩේ හිතේ දරාගෙන. ඒ කියන්නේ දැන් අපි නිකන් බැලුවොත් එහෙම අද සමාජය ගත්තාම මේ බොහොම තර්කකාරී සමාජයක් නෙතින. මේ සමාජයේ එකිනෙකා පරයා යන තත්ත්වයන් තියෙන. ආරයට වැඩි වේගෙන් වැඩ කරන්න හදනවා, මම ආරයට වඩා හොඳට කරන්න හදනවා. ඉතින් එහෙම නැතුව අපි පොඩ්ඩක් ස්ලෝ ඩවුන් වෙලා අපි මේ කණ්ඩායමක් විදියට කොහොමද වැඩ කරන්නේ කියන එක තමයි හිතන්න පණිවිඩයක් දෙනවා මේ කම්පන ප්‍රසංගේ බලලා එළියට යන මිනිස්සුන්ට. ඉතින් ඒක මේ තරඟකාරී ජීවන රටාවෙ මිදෙන්න, ඒ වගේම හොඳ සමාජයක් හදන්න අපි එකතු වෙලා වැඩ කරමු කියන පිරිසුදු චේතනාව තමයි අර එතකොට ප්‍රසංගේ බලලා එළියට එන මිනිස්සුන්ගේ හිතවල තියෙන්නේ. කොහොම වුණත් ඒ හිතන සොඳුරු සමාජය, කියන්නේ මේ එකිනෙකා අතර තරඟකාරීත්වයක් නැති ලස්සන සමාජයේ බිහි වෙලා නැතත් මේ කියන සින්දුව නැවතත් මේ මෑතකදී කරලියට ආවා. එහේ ආවේ මේ විශේෂයෙන්ම අර ජගත් ඔයා කිව්වා වගේ මේ දේශපාලකයෝ නිසා. එතෙන්දී අර එක්කෙනෙක් තමයි මට මතක් වෙනවා මේ ලංකාවේ ජාතික ජනබලවේගය කියන දේශපාලන පක්ෂයේ ඉන්න දේශපාලඥයෙක් දොස්තර නලින්ද ජයතිස්ස මහත්මයා. එයා කියනවා මේ ගීතය ගැන එයාගේ වැඩසටහනකදී, ඇතර මේක ගීතයක් නෙවෙයි මේක කවි පන්තියක්. ඒ කවි පන්තියෙන් කපුගේ මහත්මයා කරලා තියෙන්නේ කවි තුනක් තෝරගෙන ගීතයට සකස් කරලා තියෙනවා. ඒක කියලා එයා කියනවා ඒක නිසා මේක සමහරලාට මේ ගොඩක් අය මේ කවි පන්තියම කියවලා නැති අය දන්නේ නැතුව ඉතින් මේ කවි පන්තියේ අවසාන කවියත් ගොඩක් රසවත් කවියක් කියලා. මොකද මේ අවසාන කවිය තියෙන්නේ මෙහෙමයි. පිදුරු පොල් අතු නොවෙමු, පැරණි ගෙට සෙවිලිවන සබඳ අපි ගඩොළු වෙමු, අලුත් කෙපැලක් බඳින. ඒකෙන් අදහස් කරන්නේ දැන් ඔය පොල් අතු හැවිලි කරලා එහෙම තියෙන ගෙවල් තිබුණානේ, ඉතින් අපිත් ඉස්සර ගම්වල එහෙම තිබුණේ. ඒවා පරණ වෙනකොට, දිරාපත් වෙනකොට කරන්නේ පොල් අතු පිදුරු ඒවා අයින් කරලා අලුතෙන් සෙවිලි කරන එකනේ. මේක ඉතින් හැමදාම කරන්න ඕන, කාලෙන් කාලෙට කරන්න ඕන වැඩක්. එහෙම නැතුව අපි ගඩොල් වෙමු, ගඩොල් වෙලා අපි හොඳ ගයක් හදාගමු. දැන් අපි දකින සාමාන්‍ය ගෙවල් වාගේ. ඉතින් මම එදත් ඒකත් අහලා මම කල්පනා කරා, ඒ කියන්නේ මේ ගීතේ නොකියවෙච්ච කවි කොටස් තව තියෙනවා, කවිය කොටස් තව තියෙනවා. ඉතින් මම මේකත් හිතේ තියාගෙන උන තමයි අර ජගත් ඔබ කියආපු අර හරින් ෆර්නෑන්ඩු දැන් රින්න මන්ත්‍රීතුමාගේ කතාව ඇහුවේ. හැබැයි හරින් ෆර්නෑන්ඩු මේක කිව්වේ වෙන විදියකට. සබද අපි කුදු නොවෙමු, කුදු කියන්නේ මේ වකුටු වුණා කියන අදහසෙන්නේ. කුදු නොවෙමු, උනත් පරයා නැගෙන ඒකෙන අපි මේ එකිනෙකා පරයාගෙන යමු හැබැයි කුදු වෙන්නේ නැතුව වකුඩු වෙන්නේ නැතුව කෙලින් ඉතගෙන එහෙම යමු කියලා
මිනිහ කරපඩේ හරි මිනිහ කුදු වෙන්නේ නැතුව අනිත් පැත්තට ගියා පරයා ගියා කොහොම හරි
මේ ඒ කියන්නේ මේ එකිනෙකා එක තරඟේ යෙදෙමු හැබැයි කෙලින් ඉඳගෙන කුදු වෙන්නේ නැතුව ඊට පස්සේ කියනවා ඊළඟ පද දෙකත් එයා පොඩ වෙනස් කරලා තිනා සුනිල දිය දහර වෙමු එකට ගඟකට වැටෙන දැන් එතෙන්දී පොඩි ප්‍රශ්නයක් එනවා මේ මුල් ගීතේ තියෙන එකම ගඟකට වැටෙන දැන් එකම ගඟකට වැටෙන නම් දිය දහරාවල් කොහොම කීප පැතනකින් ඇවිල්ලා එකම ගඟකට වැටෙනවද ඕ ඒක කොයි වෙලාවෙ වැටුණත් ප්‍රශ්න නැහැ මේ වැටෙන්නේ එක තැනකට නමුත් හරින් මේක කියන්නේ මේ එහෙම නෙවෙයි ගංගකට කොහෙ තියෙන ගංගකට හරි ඔය කමන්නේ නැහැ වැටෙන්න පුළුවන් එකම වෙලාවට ඒ කියන්නේ ගංගාවල් කීපයකට වැටුණත් කමන්නේ නැහැ එක වෙලාවට කොහොම හරි මෙන්න මේ සිද්ධි දෙක නිසා මේ ගීතය ගැන මට ටිකක් හොයන්න ආසාවක් උනන්දුවක් ඇති වුණා ඇතිලා ඇත්තටම බලනකොට මේක ඇත්තටම කවියක් තමයි අර දොස්තර නලින්ද ජයතිස්ස කිව්වා වගේ මේක කවියක් කවිපන්තියක් තමයි කවිපන්තිය කොටස් 6ක් කවි 6ක් තියෙනවා හැබැයි කපුගේ මහත්මයා අරන් තියෙන මේ කවි 6ෙන් කවි 3ක් විතරයි ගීතේට ඉතින් දැන් ඒ කවි 6 තියෙන මෙන්න මේ විදියට පළවෙනි කවිය තියෙන්නේ සබඳ අපි කඳු නොවෙමු උනුන් පරයා නැගෙන සුනිලදිය කඳුරු වෙමු එකම කන්දෙන් වැටෙන මෙතන පොඩි වෙනස්කමක් කරලා තියෙනවා ගුණදාස කපුගේ මහත්මයා මෙතන කවිය තියෙන එකම කන්දෙන් වැටෙන නමුත් ඒක එතුමා වෙනස් කරලා තියෙන එකම ගඟකට වැටෙන කියලා. ඒකේ තේ වෙන්නේ කවියත් කියන්නේ කොහෙන්ද දිය දහරාවල් පටන් ගන්නෙ එකම කන්දෙන්. නමුත් කපුගේ ශූරින් කියන්නේ අවසානයේ ගංගා ගලා ගිලා වැටෙන්නේ දිය දහරාවල් ගලා ගිලා වැටෙන්නේ එකම තැනකට කියලා. ඉතින් පොඩි වෙනසක් කරලා තියෙනවා. පටන් ගන්නම සහ කවියා කියනවා කපුගේ මහත්මයා අවසානයේ දිය දහරවල් ගැන කිව්වා. ඊට පස්සේ කියන වියරු ගිනි දැල් නොවෙමු වනය අවුලා තබන මුර්ගසන් වැස්ස වෙමු දැවෙන කැලයට වහින. මෙතනත් ඇත්තටම කපුගේ මහත්මයා පොඩි වෙනසක් කරලා තින අර මේ කවිය ඇත්තටම තියෙන මුර්ගසන් වැස්ස කියලා. ඔය මුර්ගසන් වැස්ස කියන්නේ එකිනෙකාට බොහොම දරුණු ලෙස වෛරයෙන් ක්‍රෝධයෙන් මරා ගන්න මේ වැස්සට තෙමුණට පස්සේ මිනිස්සු ඔක්කොම ඒ තත්ත්වයට පත් වෙනවා කියලා මේ
එහෙම කියලා තිබුණා. නමුත් මම හිතන මෙතන කවියේ මුරුදසන් වැස්ස වෙමු කියන එක මම හිතන කියන්න ඇත්තේ ලොකු වර්ෂාවක් වෙමු කියන එක වෙන්නේ නැති.
මම
හිතන්නේ අර වගේ විනාශකාරී එකක්ම නෙවෙයි.
ඔව්.
මේ ලොකු වැස්ස. එතකොට ඒ අර දැවෙන කැලේ ඉන්න නිමනවනේ.
නිවන්න පුළුවන් විදිහට. ඔව්. ඔව් මොකද අර්ථයේ අර්ථයෙන් ගත්තොත් ටික වෙනස් වෙනවා කවියේ අර්ථය. හැබැයි මෙතෙන්දි ඒ ප්‍රශ්නේ උඩමද දන්නෙත් නැහැ. කපුගේ අරන් තියෙනවා එතන මුර්ගසන් වැස්ස කියනවට සිසිල දෙන වැස්ස කියලා. එතකොට අරම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. සිසිල දෙන වැස්ස වෙමු දැවෙන කැලයට වසින එක.
ඔබට මේ තේරුම මේ පහසෙන් ගන්න පුළුවන්.
ගන්න පුළුවන් විදිහ. ඊට පස්සේ තව කොටසක් තියෙනවා කවියේ තියෙනවා ඡන්ද පවණක් නොවෙමු දෙරණ අතුගා දමන මන්දමා ෘතය වෙමු දෙකොණ සිපගෙන හමන. මෙන්න මේ කවිය කපුගේ ශූරින් අරගෙන නැහැ එයාගේ ගීතේට. ඒක පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. ඒක නැහැනේ ගීතේ. ඒකසයි ඒක තියලා අපි ඊළඟකට යමු. නපුරු හීනය නොවෙමු ලමුන් නිදි සුව බිඳින සොඳුරු අඩ හැරය වෙමු දනන් නින්දෙන් මුදන. එකත් ඒ විදිහටම කපුගේ ශූරින් අරන් තියෙනවා. තව දෙකක් තියෙනවා. මේ දෙකත් නැහැ අර ගීතේ. නමුත් මේක මුලින්ම ලියාපු කවිපන්තියේ තියෙන දෙකක්. යකඩ පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන උරුතකොස් නැදුන් වෙමු උනට එසවිය නොහෙන. ඊට පස්සේ අවසාන කවියදි කියනවා අර දොස්තර නලින්ද ජයතිස්ස කිව්ව කොටස පිදුරු පොල් අතු නොවෙමු පැරණිගෙට සෙවිලි වෙන සබඳ අපි ගඩොළු වෙමු අලුත් කැපලක් බඳින. දැන් මේ ටික බලනකොට කවිපන්තිය ලියලා තියෙන දර්ශන බේදිස් කියන කවියා. මෙයා මේ කවිපන්තිය ලියලා මේක ඇත්තටම පත්තරයකට තමයි මුලින්ම දාලා තියෙන්නේ. ඉරිදා දිවෙන සංග්‍රහයට දාලා තියෙන අර කවි පිටුවකට. ඒ දාලා මෙයා කවියට නම දීලා තියෙන්නේ උතුරින් දකුණට කියලා. හරි ඒ වගේම තමයි මේ ඒ කවියේ මාතෘකාව උතුරින් දකුණට කියන වගේම මෙයා මේ කවියට උපමාතෘකාවකුත් දාලා තියෙනවා. පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට කියලා. දැන් ඒක තමයි මම දැක්කේ මේක කපුගේ ශූරින් මේ කවිපන්තියෙන් මේ කවි තුනක් තෝරා ගන්නකොට අතහැරලා දාපු කවි තුන නිසා මේ කවිපන්තියට වෙනත් අර්ථකතනයක් දීලා තියෙනවා. ඒ කියන්නේ දැන් මේකේ මම අර පොඩ්ඩක් අපි පැත්තකින් තියමු. කිව්ව කවිය අපහොරම් බැලුවොත් ඒක කියනවා, චණ්ඩ පවනක් නොවෙමු දෙරණ අතු ගා දමන, මන්දමා ෘතය වෙමු දෙකොන සිපගෙන හමන. එතකොට මෙයාගේ මේ දර්ශන මෙන්දිස් මහත්මයාගේ උපමාතෘකාවේ කියන්නේ මොකද්ද? පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට. මෙතන අදහස් කරලා තියෙන කවියා ලංකාව ගත්තාම මහජාතිය සිංහල ජාතිය, සුළු ජාතිය දෙමළ ජාතිය. එතකොට මේ පීඩනයක් ඇති වෙනකොට පීඩිතයෙක් සහ පීඩකයෙක් දෙගොල්ලක් ඉන්න එපා. මේ කවියා පීඩකයා හැටියට හඳුන්වලා තියෙන්නේ සිංහල ජාතිය. සිංහල ජාතියේ පීඩනයට ලක් වෙනවා දෙමළ ජාතිය. හැබැයි මේ කවිය ලියන්නේ අර පීඩනයට ලක් වෙන පීඩිත ජාතිය දෙමළ ජාතිකයේ ලියන කවියා. එයා මේ ලියනවා සිංහල පීඩක ජාතියෙත් ඉන්නවනේ, මොනමකත් කර කියාගන්න බැරි ඒත් පීඩිතයෝ ඉන්නවනේ සිංහල ජාතිය. ඒතර එයා පණිවිඩයක් අරිනවා, ඕගොල්ලෝ එකතුලා අපිව මේ පීඩනයට ලක් කරාට අපි එකතු වෙමු, අපි එකතුලා වැඩ කරමු, එතකොට මේ පීඩණයෙන් අපිට ගැලවෙන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම මේ කවිය බොහොම පරිස්සමෙන් ගුණදාස කපුගේ ෂූරින් අයින් කරලා තියලා තියෙන. මොකද ඇත්තටම මටත් හිතෙනවා ඒක ගුණදාස කපුගේ දේශපාලන දර්ශනය, මට එතෙන්දි හිතෙනවා මේ කවියට වඩා ඉදිරියට ගිය දේශපාලන දර්ශනයක් තියෙන්නේ කියලා. මොකද ඒකට එක හේතුවක් තමයි මේ කවියා මේ විදිහට හිතාගෙන මේ කවිපන්තිය ලිව්වට, සිංහල මහජාතිය විසින් දෙමළ සුළු ජාතිය පීඩනයට ලක් කරනවා කියලා හිතාගෙන ලිව්වට, මේ මුළු ලෝකෙම ප්‍රධානතම පීඩනය වෙන්නේ ආර්ථික පීඩනයනේ. ඔය ආර්ථික ජීවත් වෙන තියෙන අමාරුව නිසා තමයි ඔය පීඩනය හැම එකක්ම ඊට පස්සේ ඇති වෙන්නේ. ඉතින් ඒ කියන්නේ ඇති නැති පරතරය ඔන්න වගේ දේවල්. එතකොට මේ උතුරේ ප්‍රශ්නේ දුනත් බලපුවාම තේරෙනවා 70 දශකයේ ඒගොල්ලෝ උතුරේ ජනතාව ඒගොල්ලෝ තමන්ගේ ගොවි නිෂ්පාදන වලට එහෙම හොඳ ආර්ථික වටිනාකමක් තිබුණු කාලයක් 70 දශකයේ. හැබැයි මේ 80 දශකයේදී අපේ රට සම්පූර්ණයෙන් ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වුණානේ විවෘත ආර්ථිකය කියලා. ඒගොල්ලන්ගේ අර එතකොට උතුරේ අයට ඒ වෙළඳ පොලක් නැතුව ගියා, ඒගොල්ලන්ගේ නිෂ්පාදන වලට වටිනාකමක් නැතුව ගියා. එතකොට අපි හිතන්න ඕන මේ කවියාගේ මේ තියෙන අදහසට මට එකග වෙන්න අමාරු එකයි, ඒක මේ සිංහල මහජාතිය විසින් කරපු එකක් නෙවෙයි. ඒ කියන්නේ ඇත්තටම දැන් මේක ආර්ථිකයේ ඇතිවෙච්ච ව්‍යාකූලත්වයේ තේරුම් ගන්න අපහසු වෙච්ච අපොහසත් වෙච්ච සිංහල සහ දෙමළ කියන කණ්ඩායම් දෙකම හිතාගත්තා මෙතන තියෙන්නේ. සිංහල මිනිස්සු හිතනවා දෙමළ මිනිස්සු අපිට ත්‍රස්තවාදය වපුරනවා, දෙමළ මිනිස්සු හිතනවා සිංහල මිනිස්සු අපිට පීඩනයක් එල්ල කරනවා මහජාතිය හැටියට. නමුත් මේක ආර්ථික තත්ත්වයක් ඇතිවෙච්ච ව්‍යාකූලත්වයක් රට ඇත. ඉතින් ඒක නිසා මේ කවියා එහෙම හිතාගෙන ලියපු එක මං හිතන්නේ ගුණදාස කපුගේ ඊට වඩා පියවරක් ඉදිරියට ගිහිල්ලා ඒ නිසාම වෙන්න ඕනේ ඒ කවිපද කීපේ පැත්තකින් තියලා කියනවා මෙතන ජාතීන් අතර නෙවෙයි තියෙන්නේ හැමෝම ජාතියකට කියලා කොටු කරගන්න එපා. මොකද එහෙම ගත්තොත් කුල ભેද තියෙනවා, ඔයෙක් ભેද තියෙනවානේ සමාජේ. ඒ මොකුත් නැතුව අපි කණ්ඩායමක් විදිහට වැඩ කරොත් ඕන දෙයකින් ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඒක හරියට ගත්තාම අර දැන් කාලයක් දේශපාලකව අරන් ගියානේ මේ බෙදා පාලනය කිරීමේ ක්‍රමය, ඩිවයිඩ් ඇන්ඩ් රූල්. ඊට පස්සේ ඒකෙනුත් ඇත්තටම මේ අපේ එකම රටේ මිනිස්සු දෙකොටසක් අතරේ වෛරයක් ඇති වුණා. ඊට පස්සේ මේ විවෘත ආර්ථිකය නිසා මේක ඇති වුණා.
දැන් මම දැක්ක මේ ගීතේට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ බෞද්ධ අංශ අධ්‍යයන අංශයේ මහාචාර්ය පූජ්‍ය පාතේගම ඥානිසර හාමුදුරුව සද්දා ගුවන් විදුලියේ විකාශනය වෙච්ච ගී රස විනිස කියන වැඩසටහනට මේකේ මේ විවරණයක් දීලා තිබුණා. ඒකෙත් එතම කියනවා ඒ ස්වාමීන් වහන්සේ මං හිතනවා මේක බෞද්ධ නාලිකාවක් නිසා වෙන්නේ නැති. එතනදී ඒ හාමුදුරුවෝ කිව්ව කිසි අදහස මේකයි, මේක බැලුවල්මට පේනවා නිකන් සමාජවාදී අදහසක් දෙන එකක් කියලා. ඊට ඒ වගේම ඊට වඩා ඉස්සරහට ගිය එකක් ඒකෙන් ලැබෙන්නේ ඒ බැලුවල්මට පේන සමාජවාදී මතයට වඩා පරාර්ථකාමී චර්යාව මතු කරන්න උත්සාහ කරපු අවස්ථාවක් කියලා. මේ පද තුනයි තියෙන්නේ මෙතන. මේකෙන් අදහස තමයි දුන්නේ කියන එක තමයි මේක කියන්නේ. ඊළඟට කියලා ඒ හඳුනුවති එක බෞද්ධ මේ දර්ශනයට එකඟව පැවිසිරීමක් කරලා තියෙනවා. ඉතින් බලන්න ගියාම ඒ විදිහටත් ඒක රස විඳින්න පුළුවන්.
ඕ ඒක තමයි මමත් හිතන්නේ ඇත්තටම මේ ඒවා මම දකින්නේ ටිකක් ඉදිරි පියවරවල් විදියට දැන් අර කවියා දකිනවා මේ ජාතිවාදී ප්‍රශ්නයක්, අපි මේ ජාතිවාදී අමතක කරලා අපි එකට යමු කියලා. එතකොට ඒක හැබැයි ඒකේ මූලාශ්‍ර ආරම්භ තියෙන විදිය බලපුවාම මොකද මහ ජාතිය විසින් සුළු ජාතිය පීඩණයට පත් කළා කියන එකට වඩා මෙතන දේශපාලන ප්‍රශ්නයක් නේ තියෙන්නේ. ඒත ඒකෙන් එහාට ගිහිල්ලා කපුගේ ගිය ඒක වෙනස් කර ගන්නවා. දැන් මේ ජගත් කියන විදියට දැන් ඔය ස්වාමින් වහන්සේ ඊටත් එහා ඉදිරියට ගිහිල්ලා විවරණයක් කරලා තිනවා වගේ නේද?
දැන් පාරාතගාමි අදහස් තියාගන්න කිය.
ඔව් අන්න ඒක තමයි.
මෙතන මම මේ එකතු කරන්නද මේ අදහස මම කියවල තියෙනවා. මේ අපි දන්නවනේ දාට අපද ලිනක්ස්ද ලිනුක්ස් කියලා තියෙන්නේ මේ ඕපන් සෝස් ඔපරේටින් සිස්ටම් එකක් තියෙන්නේ. අන්න ඒක ඒ නොමිලේ ලැබෙන එකක්. ඒ වගේම ඒක දියුණු කරන්න පුළුවන් අනික් කාටත් එක කියලා. අන්න ඒකට පාදක උණයි කියලා කියනවා අපි පාවේ යම් කිසි ජාතියක් විසින් පාවිච්චි කරන යම් කිසි සංකල්පයක්. ඒ සංකල්පයක නම අහලා තියෙනවද දැන්නේ උබුන්තු කියලා කියන්නේ උබුන්තු. උබුන්තු කියන වචනේ ඒක නුඹුනි කියලා භාෂාවක් තියෙනවලු. ඒක සුළු කියන භාෂාවට සමානයි කියලා කියනවා. අන්නේ භාෂාව පොදුවේ පාවිච්චි වෙනවලු දකුණු අප්‍රිකාව ස්වාසිලන්තය සිම්බාබ්වේ රටවල තියෙනවලු. මේ අදහස පාවිච්චි කරලා තියෙනවා නෙල්සන් මැන්ඩේලා. එතකොට අර ඩෙස්මන්ඩ් ටුටු පියතුමා එහෙම ඒක පාවිච්චි කරා කියලා කියනවා. ඒකකින් තේරුම තියෙන්නේ මේකයි. මේක කියන්නේ මේ උබුද්ද කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් අපේ වචන වලින් ගත්තොත් කරුණාව සහ මානුෂිකත්වය. ඒක තමයි අපි සිංහලෙන් කිව්වොත් වඩා හොඳ. ඉංග්‍රීසියෙන් කියනකොට මේගොල්ලෝ කියන I am because we are. එහෙම නැත්නම් කියන්න බලන්න I am because you are. මේක පැහැදිලි කරන අමාරුයි කියලා කියනවා. මොකද මේක නොයෙකුත් පැත්තෙන් බලන්න පුළුවන්. ඉතින් මම පොඩි කතාවක් කියන්නම්. මෙතෙන් මේ කොච්චර දුරට ඒ අප්‍රිකාන් සමාජය තුළ බැහැගෙන තියෙනවද කියන එක පැහැදිලි වෙන මේ පරිශනය. යම්කිසි මානව විද්‍යාඥයෙක් බටහිර කෙනෙක් පොඩි පරිශනයක් කළා තියෙනවා ළමයි කණ්ඩායමක් එක්ක. ඒගොල්ලන්ට කියලා තියෙනවා ඒ මේ මානව විද්‍යාඥයා කලතුරු කූඩයක් ඈතට ගහක් යට තිබ්බලු. තාක්කයට තියලා කිව්වලු ළමින්ද ඔයගොල්ලෝ මෙතන මම ඉයක් ගහලා මෙතන ඉඳලා දුවන්න ඕනේ එතෙන්ද ඉස්සල්ලා මෙතෙන්ද කියලා මයට පළතුරු ටික ඔක්කොම හම්බෙන්නේ. ඒක තමයි තෑගි. ඊට පස්සේ මෙයා දැන් බලාගෙන ඉන්නවා. මේ ළමයි ටික මොකද කරේ? පොඩ්ඩක් අසුතුව ගියාලු. ළමයි ටික අත්කල් අල්ලගත්තා. ඔක්කොම අත්කල් අල්ලගෙන පුංචි ළමෝ ලොකු ළමයි හයි දොළු ළමයි හිටියා. ඒ ළමයිට ඔක්කොම අර අත්කල් අල්ලගෙන ඔක්කොම එක වෙලාවට දුවගෙන ගිහිල්ලා ඉතින් අර ගහගාවට ගියා. එතකොට ඔක්කොටම පළතුරු කූඩේ හම්බුනේ. හැමෝම මේක කොහොම සන්තෝෂයෙන් බෙදාගෙන කෑවලු. මානව විද්‍යාව දැනගෙන තියෙනවා මේ අදහස මේ ළමයින්ගේ හිතවල කොච්චර හොඳ තලපදියම් වෙලා තියෙනවද කියලා.
ඒකත් මෙතන සම්බන්ධ කරන්න පුළුවන්. අපි උපදිනකොට අරන් එනවා. පස්සේ මේ සමාජය නිසා තමයි අපිට ඒව නැත්තු කියලා අපි මේ තරඟකාරීත්වයට හුරු වෙන්නේ.
හැබැයි ඕකටත් මට හොඳ මේ කතාවක් කිව්වා. මම බ්‍රුනයි වල වැඩ කරනකොට එහි හිටිය ඉංජිනේරු මහත්තයෙක්.
එයාගේ නම චන්ද්‍රවංශ. දැනට එයා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ පදිංචි වෙලා.
එයා කිව්වා බලන්න අපේ මේ ලංකාවේ සමාජයේ විශේෂයෙන්ම යම් කිසි තැනක වැඩ කරන් ගියාම එක්කෙනා එකට එකක් අපාගෙන ඉහළට යන්න හදන. ඉතින් මේක ආවි කොහොමද කියලා එයා නිකන් අපිට හිතන්න ගියා. එයා කිව්වා බලන්න අහිපන්ති ශිෂ්‍යත් කියලා. එතෙන්දී කපලා යන්න ඕනේ ඉස්සරහට. ඊළඟට යුනිවර්සිටි එන්ට්‍රන්ස්. හරි එතනත් කපාගෙන යන්න ඕනේ. යුනිවර්සිටි එකට ගියාම එක්කෝ ස්ටාෆ් එකට යන්න හරි ෆස්ට් ක්ලාස් එකක් ගන්න හරි එතනත් අපිට කරන්න තියෙන ඒ දැක්. දැන් මේක ඇඟ ඇතුලේ අපේ ලේවල තියෙනවා කපාගෙන යන්නේ කොහොමද කියන්නේ. හරි අනිත් එක්කෙනාට කපලා මම ඉස්සරහට යන්න ඕනේ. ඊළඟට මොකද වෙන්නේ යන වැඩ කරන තැන. එතන ගියාම ඒලම් කියනවා අරයට ඒලම් මෙයාට ඒලම් කියලා
සස්වේ
තමයි බෙදා ගන්න එකයි කරන්නේ. ඉතින් මේක තමයි අපේ ලේවල තියෙන්නේ. ඊළඟට අපි පොඩි උන්ට ඕකම තමයි පුරුදු
කරන්නේ.
ඔව්. දැන් ඉතින් අද තියෙන දේශපාලන වාතාවරණය මනාප ක්‍රමයේ මීටක් ගන්නකොට එකම පක්ෂයේ අයත් එහෙම කාකොට ගන්න මනාපොරේ කියන්නේ. ඉතින් මේක අපට ඇවිල්ලා තියෙනවා. ඉතින් මම හිතනවා අපිට මේ උබුන්තු එහෙම නැත්තම් මේ ගීතේ තියෙන මේ පදමාලාව මම හිතන අපට හරි ලොකු මේ දර්ශනයක් දෙනවා. අර
මම
හිතන සමුණෙක් වශයෙන් මම හිතන්නේ ඔබ ඒ තහඬත් එක්ක නැසී අනුන්ගේ කම්පන
ප්‍රසංගය
අර හරි වටිනකක් හැමෝටම ඕනුවට කාවේ දෙනවා නම් මම හිතන අපේ සමාජයේ පරිවර්තනය කරන්න පුළුවන් හොඳ ප්‍රතිස්ථානයකට ගිනව කියලා කියන්න පුළුවන්
නේද? පුළුවන්. ඔව්. මේකේ තව තියෙනවා මේ දැන් ඔය මේ ගීතය මුලින්ම දැන් සමාජගත වෙන්නේ ඔය 1990 අවුරුද්දේ වගේනේ. එතකොට ඇත්තටම මේ ගීතේ කොහෙන්ද ආවේ, මේ ගීතේ පසුබිම මොකද්ද, මේක කවි පන්තියකින් ගත්ත ගීතයක්, ඒ මොකුත් මිනිස්සු දන්නේ නැහැ. හැබැයි මිනිස්සු දැනගෙන හිටියේ නැහැ මේකේ රචකයා කවුද කියලා. මේ දර්ශන මේදිස් ගැන සඳහනක් තිබුණ මිනිස්සු අතරේ තිබුණ නැහැ. හැබැයි ගුණදාස කපුගේ ශූරින් හැම තිස්සෙම රචකයා කවුද කියලා මේ කම්පන ප්‍රසංගයේදී කිව්වා. ගීත ගායනා කරන්න ඉස්සෙල්ලා කියනවා මේ රචනා කළේ අහවලා කියලා. හැබැයි කොහොම වුණත් දර්ශන මේදිස්සා කපුගේ අතරේ ඒ දෙන්න අතරේ පොඩි මතභේදයක් ඇති වුණා මෙන්න මේ ගීතේ නිර්මාණය කරාට පස්සේ. මොකද දැන් මේකේ හාත්පසින් අර අයින් කරපු කවි තුන නිසා, විශේෂයෙන් එක කවියක් නිසා, අර උතුර සහ දකුණ දෙකොන සිපගෙන හමන සුළඟක් වෙමු කියන කොටස අයිති කවිය අයින් වුණාට පස්සේ මේක සම්පූර්ණ අර ජාතිවාදී ගැටුමෙන් එළියට ඇවිල්ලා මේක සමාජ සාධාරණත්වය ගැන කතා කරන ගීතයක් වුණා. ඉතින් එතෙන්දි අර බොරල් නිර්මාණකරු වෙන දර්ශන වේදීස් ටිකක් අමනාපුණ පෞද්ගලික අමනාපයක් නෙවෙයි, ඒක මේ නිර්මාණය පාදක කරගෙන ඇති වෙච්ච පොඩි අමනාපයක්. අනිත් එක තමයි මේ ගීතය ඒ කාලේ කැසට් පටි වලට එනවනේ. ඒ කැසට් පටියේදී මේ ගීතේ නම වෙනස් වෙලා තිබුණා. උතුරින් දකුණට කියලානේ කවිපන්ති නම් කරලා තිබුණේ. ඒක වෙනුවට මේ ගීතේට කැසට් පටියට දාලා තිබුණේ ආයාචනා කියලා. ඒ කියන්නේ කපුගේ අපිට ආයාචනයක් කරනවා, සාමූහික වැඩ කරමු. එතකොට අපිට මීට වැඩි හොඳ සමාජයක් හදා ගන්න පුළුවන් කියලා. මෙන්න මේ නම සහ අර අයින් කරපු කවි, ඒ වගේම විශේෂයෙන්ම අර උපමාතෘකාව, පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට කියන උපමාතෘකාවත් අයින් කළා තිබිච්ච එක නිසා මේ දෙන්න අතර පොඩි මේකට මත ගැටුමක් ඇති වුණා. අමනාපයක් නෙවෙයි, මත ගැටුමක්. ඒ වගේම තමයි ඒක කොහොම සිද්ධ වුණාද කියලා කියන්න හරියටම සාධක නැහැ. මේ දර්ශන මේදිස්ගේ නම වෙනුවට රත්නශ්‍රී විජේසිංහයන්ගේ නම සමාජයේ පැතිරෙන්න ගත්තා. මේ ගීතේ ලිව්වේ රත්නශ්‍රී විජේසිංහ කියලා. ඇත්තටම ඒක කොහොම වුණාද දන්නේ නැහැ. නමුත් කපුගේ නම් පුළුවන් තරම් උත්සාහ කරා මේක මේ විදියට මේ ලියලා තියෙන්නේ දර්ශන මේදිස් කියලා කියන්න. අනිත් එක තමයි පසු කාලීනව පහතන 1992 විතර වාගේ මේ කවිය ඇතුළත් කෘතියක් එළි දැක්වුවා. ඒ කෘතියේ නම කඳුළු මිටියාවත කියලා. ඒ කඳුළු මිටියාවත කියන පොතේ අවසාන කවි පන්තියේ විදියට මේක ඇතුළත් කරලා තිබුණා. ඒ වගේම ඒ පොතේ ලියලා තියෙනවා මේ කවි පන්තිය ගැන, කියන්නේ මේ කවිය ඇසුරෙන් සකස් කෙරී ගායක ගුණදාස කපුගේ ගයන ගීතය නිසි මාතෘකාව යටතේ ඉදිරිපත් නොවීම ගැන මම කම්පා වෙමි කියලා එයා ලියලා තිනවා. එයාගේ අසතුට මුද්‍රණා ద్వාරයෙන් පිට කරලා තියෙනවා.
හැබැයි මේ නිරංජන් මට පෙනෙන විදිහට නම් ඇත්තටම ගීත රචකයා කවිය ප්‍රබන්ධ කරපු
කවියා
නම් තිබුණේ ඒ මාතෘකාව ඒක තිබුණා නම් මේක ඇත්තටම එක්තරා කාලයකට පමණක් සීමා වෙච්ච අරිදුද්දකට පමණක් සීමා වෙච්ච ගීතයක් වෙනවා. ඒ
අනිවාර්යයෙන්
ගුණස් කපුගේ ඊට වැඩිය ටිකක් ඉස්සරහට ගිහිල්ලා මේක සර්ව කාලීන බවට පත් කරා.
ඒක තමයි
අපිට මේක කතා කරන්න පුළුවන් වෙන්නේ නැතුව අර පරිණ විදිහට තිබ්බනම් මේක මම හිතා ඊටවත් අපේ මේ හරින් ප්‍රාණ මහත්තයා මේක පුදු කරන ගණි කියලා. ඒ නිසා මේ يعني අද ඇත්තටම කියන අපිට මේ හිතක් සාකච්ඡා කරන්නත් ලැබුණා. මම හිතනවා මේක හරි වටිනා මාතෘකාවක්. මොකද නොයෙකුත් පැත්තෙන් බැලුවොත් නේද සමාජික වශයෙන් ආර්ථික වශයෙන් හැම පැත්තෙන් බලලා අපිට මේක විග්‍රහ කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වුණේ මම හිතනවා ඒකේ තියෙන ඒ සර්වකාලීන භාවය නිසා කියලා.
එතකොට ඔය අදහස් ටික තමයි මේ මම අද අරන් එන්න ගත්තේ. මේකේ තව මේ කවි වල අර අපි ඊතේ නැති කවි තුන මම පොඩ්ඩක් ආයසරයක් පැහැදිලි කරලා කියන්න. අර කියනවා ඡන්ද පවනක් නොවෙමු දෙරණ අතුගා දමන. ඒ කියන්නේ සුලිසුලඟක් වගේ ඇවිල්ලා මුළු රටම අතුගා ඇවිල්ලා යන විදිය සුලිසුලඟක් වගේ නොවි මන්දමාරුතය වෙමු දෙකොන සිපගෙන හමන. ඒ කියන්නේ උතුරු නැගෙන හිර උතුරු සහ දකුණ දෙගොල්ලන්ම සිප ගන්න මුරුදු සුලඟක් වෙමු කියලා කියන්නේ. ඊළඟට කියනවා අර තව එකක දිකින මේ යකඩ පිත්තල නොවෙමු රජුන් උඩ පැන තලන උරුත කොස් නැදුන් වෙමු උනට එසවිය නොහෙන. මෙතන මේ කියන්නේ ඇත්තටම දැන් රජවරුන්ට හම්බෙන මේ යකඩ පිත්තල වගේ උඩ පැන පැන තලන යකඩ ඒවත් තියෙනවානේ. ඉතින් ඒවට අපි විසින්ම එහෙම යකඩ පිත්තල තැලෙන යකඩ වෙන්නේ නැතුව උන්ට අපිව උස්සන්නවත් බැරි වෙන විදිහේ බුරුත කොස් නැතුන් වගේ මහා හයිය පර තේවල් වෙමු කියනවා. අනුගාමිකයෝ වෙන්න එපා කියලා කිව්වා. ඒ කියලා තමයි අන්තිම කවිය තමයි කියන්නේ. ඉතින් අර පිදුරු පොල්ලතුන වෙමු, පැරණිගෙට සෙවිලි වෙන සබඳ අපි gadulu වෙමු, අලුත් ගැපලක් බඳින. මේ ටික තමයි මම අද කතා කරන්න කියලා අරගෙන ආවේ.
කොහොම හොඳයි බොම් සුටි මේ වගේ මාතෘකාවක් කාලීන මාතෘකාවක් වුණා ඒක නොයෙකුත් ඇත්තේ. ඒ වගේම එක සදාකාලික මාතෘකාවක් බවට පත් වෙනවා. අසන්නන් තවදුරට සොයා බලලා මේ හොඳ රසින් දීවි. මෙතන රසින් දෙකක් තියෙන එකක් තමයි මේ ගීතේ රසින් දෙන්න පුළුවන්. මොනරස් කපුගේ සූරියන්ගේ දැක්මේ හැටියට ඒ කෝණේ එහෙම නැත්නම් අපිට මේක රසින් දෙන්න පුළුවන් අර ප්‍රබන්ධකයාගේ දර්ශන මේ දිස්කේ කෝණයෙන් බලලා. ඒක බොහොම හොඳයි නේද?
ඒක
ගොඩක් තිය නරංජන්ට අපි නා ආයෙත් දාපු මේ වගේ දැන්වග හමුවෙමු.
හමුවෙමු. හොඳයි බොහොම ස්තුතියි ජගත්. ආයිබෝන්.
ආයිබෝන්.
අපි භාෂා පාසලේ නැන්දල මාමල ඔබගේ දරුවන්ට සිංහල භාෂාව උගන්වන්න පුන පුනා බලා සිටිනවා. මේ නොමිලේ ලබා දෙන සේවාවක්. ඔබ තවමත් ඔබගේ දරුවා අපහා සම්බන්ධ කර නැත්නම් අදම ඔබේ දරුවා භාෂා පන්තියට ඇතුළත් කරන්න.
ඒ සඳහා ඔබ කළ යුත්තේ උස්ලා සිංහල ස්කූල් @gmail.com with the email පණිවිඩයක් එවා උස්ලා සිංහල පාසලහා සම්බන්ධ වීම පමණයි.
ගුණදාස කපුගේ ෂෝරින්ගේ සබද අපි කඳුරෙමු ගීතය පිළිබඳ සොයා බලනකොට අපට තව අපූරු තොරතුරක් දැනගන්න ලැබුණා. ඒක තමයි අද අපි සාකච්ඡා කරපු ගීතයේ තනුවම යොදාගෙන කපුගේ විසින් තවත් ගීත දෙකක් නිර්මාණය කරලා තියෙනවා. එකක් තමයි රත්නශ්‍රී විජේසිංහන් රචනා කළ සොඳුර නුඹ ලිහිණි එක කියන ගීතය. දෙවෙනි එක තමයි W.A. අබේසිංහ කවියා රචනා කළ රාත්‍රියේ මම වෙමිය කියන ගීතය. අපි මේ ගීත දෙකෙන් සොඳුර නුඹ ලිහිණි එක කියන ගීතයට අහුම්කන් දීලා බලමු.
දූල පුතාලට තරුණ තරුණියන්ට බාල මහලු හැම දෙනාටම ඔබගේ දස්කම් විස්කම් ඉදිරිපත් කරන්න ඔබ සඳහා අපි කාලය වෙන් කරලා තියෙනවා. ඔබලාගේ කවි සින්දු, නිසදැස්, කෙටි කතා, ඒ වගේම හරවත් තොරතුරු නොවරදවාම අපට ලබා දෙන්න. ඒ සඳහා අපිට ඊමේල් කරන්න secretaryusla17@gmail.com ඊමේල් එකට.
අද අපි කතා කරන්න හිතුවා අලුත්ම මාතෘකාවක් ගැන. ඒ තමා ආගමික මම්මුලා වීම. ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනේ අපි කතා කරන්නේ සිංහල භාෂාව භාවිතා කරන අයටනේ.
ඔව්, එහෙම කීවට වැරද්දක් නැහැනේ.
අපේ බොහෝ දෙනා ජාති ભેද ආගම් ભેදෙන් තොරව නොයෙකුත් විදියට මම්මුලා වෙලා ඉන්නේ.
හරියට හරි, ඒක තමයි පුදුම සත්වයාගේ ස්වභාවය. ඒ ගැන දොස් කියන්න හොඳ නැහැ. වැරද්ද ඒ අයටම තම තමාගේ මංගුලාව තේරුම් අරගෙන හදාගන්න සලස්වන්න යෝනි.
අතීතයේ සෞභාග්‍යමත් වූ ශ්‍රී ලංකාව නැමැති දේශයේ අද වෙන විට දේශපාලනික, ආර්ථික, ආගමික, සමාජික, සංස්කෘතික ආදී නොයෙකුත් ක්ෂේත්‍රවල දරුණු පිරිහීමක් දක්නට ලැබෙනවා. නොයෙකුත් විදියට මංගුලා වීම නිසයි මෙසේ සිදු වී තියෙන්නේ.
ඇයි අපි මෙහෙම මංගුලා වෙන්නේ? අපි බොහෝම ලේසියෙන් බොරු වලට රැවටෙන జాතියක්. අපි එහෙම ලේසියෙන් රැවටෙන්නේ අපට උපතින් ලැබී තිබෙන සාමාන්‍ය බුද්ධියවත් මේ රැවටීමෙන් බේරෙන්න අපි යොදා නොගන්නා නිසයි. රැවටිලිකාරයෝ පට්ටපල් බොරු කියමින් අපිව රවට්ටන්නේ ඉන්නේ ඒ සඳහාම ඉතා ආකර්ෂණීය ලෙස හැඳ පැළඳ ව්‍යාජ තනතුරු නම්බු නාම ගහගෙනයි. ඒ ටික දැක්ක ගමන් කියන ඕනෑම දෙයකට අපි එකඟ වෙනවා. අපි වන්දන හරිම ලේසි. අන්න එතකොට අපි අපේ සාමාන්‍ය බුද්ධිවත් පාවිච්චි කරන්නේ නැහැ. කට ඇරගෙන අහගෙන ඉඳලා රැවටෙනවා.
ජගත්, එතකොට මොකක්ද මේ ආගමික මම්මුලාව කියන්නේ?
අපිව ආගමික වශයෙන් එසේ රවට්ටන අය එක්කෝ ඒක කරන්නේ දැනුවත්වමයි, එහෙම නැත්නම් ඔවුන්ගේ නොදැනුවත්කම නිසායි. විශේෂයෙන් සිංහල බෞද්ධයන් මුලා කිරීම දැනට වසර 20ක පමණ සිට දකින්න ලැබෙනවා. ඒක නොඑක් විදිහට සිද්ධ වෙන්න පුළුවන්. බුදුදහමට අලුත් මත, අලුත් අර්ථ දැක්වීම්, අලුත් නිරුක්ති, අලුත් ඉතිහාස ආදී එක් කිරීමෙන් තමයි සිංහල බෞද්ධයා ආගමික වශයෙන් මම්මුලා කරන්නේ.
මේවාට උදාහරණ ටිකක් දෙන්න පුළුවන්ද?
ඔව්, අලුත් මතයකට උදාහරණයක් වශයෙන් මට දෙන්න පුළුවන් සෝවන් වන්නේ බණ ඇසීමෙන් පමණක් කියන මතය. මේක කලකට ඉස්සෙල්ලා නවසීලන්තයට ආව වලස් මුල්ලේ අබේ කියන හාමුදුරුවෝ තමයි මුලින්ම ඉදිරිපත් කළේ. ඒක වැරදි වෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ සූත්‍ර පිටකයෙන් පෙන්ලා දෙනවා බුදුහාමුදුරන්ගේ බණ අහලා කීප දෙනෙක් සෝවන් වුණා කියන උදාහරණ. එහෙම දීලා කියනවා ඉතින් ඒ අය සෝවන් උනේ බණ ඇහිමෙන් නැතුව භාවනා කිරීමෙන් නෙවෙයි, ඒ නිසා සෝවන් වන්නේ බණ ඇසීමෙන් පමණක් කියන එක. ඒක අර ගණිතයේ තියෙනවා අපෝහණය කිරීම කියලා න්‍යායයි. එකට සත්‍ය නම් දෙකට සත්‍ය නම් තුනට සත්‍ය නම් හතර පහ හය යනාදී වශයෙන් ඒ හැම එකටම සත්‍යයි කියන එක. ඉතින් මේ අපෝහණය මේකට ගැළපෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මේක දීර්ඝව සාකච්ඡා කරන්න ඕන මාතෘකාවක්. ඒ නිසා මේක වැරදි කියනවා මිසක් මම ඒක වැඩි දුරට විස්තර කරන්න යන්නේ නැහැ. අලුත් අර්ථ දැක්වීමකට උදාහරණයක් වශයෙන් බුද්ධ යනු භවය උද්දකල එය කියන එක ගන්න පුළුවන්. මේකත් වැරදි. එහෙම කියන අය දක්වන්නේ භව උද්ද යන්න බුද්ධ වූවා එයි කියලා. එහෙම වෙන්න බෑනේ. එහෙම වචන දෙක සම්බන්ධ කළ විට පූර්ව ස්වර ලෝප සංදීන් අපට ලැබෙන්නේ බෞද්ධ යන්නයි. භව උද්ද බෞද්ධ. මේ වැරදි අර්ථ දැක්වීම වලස් මුල්ලේ අබේ හාමුදුරුවෝ සහ මීවන පලානේ හාමුදුරුවෝද කරන බවත් අපි දැකලා තියෙනවා. අලුත් නිරුක්ති වලට උදාහරණ වශයෙන් වහරක අබේ රතනාලංකාර කියන රහතන් වහන්සේ මෙන්න මෙහෙම කියනවා. උන්වහන්සේ මේ වෙන රපවත් වෙලා ඉන්නේ. උන්වහන්සේ දෙන උදාහරණ මේවා. තම භාර්යාවට ගෙම්බර් දැමූ අය ගෙම්බන් විදියට ඉපදෙනවා කියලා. ඒ වගේම තම භාර්යාව මැඩ වූ අය ඊළඟ ආත්මයේදී මැඩියන් වෙන බව. කලින් ආත්මවල ඩෙඟා නැටපු අයට මේ ආත්මෙදි ඩෙංගු හැදෙනවලු. ඒ ස්වාමීන් වහන්සේ දන්නේ ඩෙංගු කියන්නේ සිංහල වචනයක්වත් පාලි වචනයක්වත් නොවන බව. ඉතින් ඊළඟට කියනවා හරය කා දැමු අය හරකුන් වන බව. මොන හරයක්ද කෑවි කියලා කියලා නැහැ. ඒක අපි දන්නේ නැහැ. පේනවනේ මේවා කටට එන දේවල් මිසක් තේරුමක් ඇති දේවල් නොවන බව. වලස් මුල්ලේ අභය හාමුදුරුවෝ සහ මීමන පළානි හාමුදුරුවෝ ආදීන්ගෙත් මේ වගේ පිළිගන්නට අමාරු ඉතාමත් ප්‍රශ්නකාරී නිරුක්ති තියෙනවා.
මේ උදාහරණ ස්වල්පයක් පමණයිනේ. බුද්ධ ධර්මීය සහ සාසන ඉතිහාසය දන්නා අයට මේවා වැරදි නම් ප්‍රතික්ෂේප කරන්න පුළුවන් නේද?
ඔව් ඉතින් අපේ බොහොමයක්ම සිංහල බෞද්ධයෝ අකුස සාමාන්‍ය පෙළ බෞද්ධයෝනි. සමහරුන්ට විභාගෙන් පස්සේ ඕවා මතකත් නැහැ. මෙතන තියෙන්නේ අපිව රවට්ටන කීප දෙනෙක්ගේ බොරු වලට උදාහරණ. වඩාත් සුදුසු විදිය තමයි මේ රැවටිලිකාරයන් එක එක්කෙනා අරගෙන ඒ අයගේ බොරු විමසීම. මේ වගේ දෙයක් අපි කළා දැනට වසර කීපයකට පෙර ශ්‍රී ලංකාරාමේදී. ඒ නවසීලන්තයේ ප්‍රධාන සංඝනායක අපේ ගරුතර වල්ගම් මුනින්ද්‍රවංශ ස්වාමින් වහන්සේත් මුලසුනේ තබාගෙන එහිදී අපි සාකච්ඡා කළේ ඒ වන විට බිහි වී තිබුණු ව්‍යාජ නිවන් මාර්ග පිළිබඳව. ඒ එක එකේ නිර්මාතෘවරයන් අරගෙනයි අපි කළේ. එහෙම කළොත් ඒ සාර්ථකව කරගන්න පුළුවන්. ඒ වගේම ඒ රැවටිලිකාරයා බොරුකාරයා ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්.
අපිට ලැබී තියෙන සීමිත කාල සීමාවේදී බැහැනේ ඔය බොරුකාර දේශකයන්ගේ ඔක්කොම ගැන කතා කරන්න.
ඒක ඇත්ත. අපිට කොහොමත්ම බැහැ. මේ නිසා අපි එක දේශකයෙකුගේ එක් ව්‍යාජ මතයක් ගනිමු. ඒක තමයි මීවන පළානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවන්ගේ බුදුරජුන් උපන්නේ ලංකාවේ යන මතය. මේක බුද්ධ ඉතිහාසය පිළිබඳව ඉදිරිපත් කරපු ව්‍යාජ මතයක්.
ජගත් කොහොමද ඔක බොරුය කියන්නේ? අද ලංකාවෙත් නවසීලන්තයේත් ලෝකේ පුරාම සිංහල බෞද්ධ බොහෝ දෙනෙක් මේ මතය පිළිගන්නව නේද?
එහෙම බැහැනේ. වැඩි දෙනෙක් බොරුවක් පිළිගත්තා කියලා ඒක සත්‍යක් වෙන්නේ නැහැ. හොඳයි. අපි ඉතින් ඒක බොරුවක් නොකියා මතයක් වශයෙන් අරගෙන විමසමුකෝ නේද?
ඔව්. එහෙම කළොත් ඒක බොහොම සාධාරණයි.
දැන් බලන්න මෙතනදී අර මං කලින් කිව්ව විදියට මොන්වහන්සේ කරලියට එන්නේ ඒ සඳහාම සලු පිළි තනතුරු පදක්කම් පැළඳගෙනයි. ඒක වෙන්නේ මෙහෙමයි. උන්වහන්සේ වයසට ගිහින් සාමණේර පැවිද්දෙන් පැවිදි වූ කෙනෙක්. උන්වහන්සේගේ ගුරු ස්වාමින් වහන්සේ කලකට ඉස්සල්ලා මේ සිරි ධම්මාලංකාර ගෝල නම තමාගේ ගෝල කමිනුත් සාමණේර කමිනුත් ඉවත් කළා. ඒකට හේතු තිබුණා. නමුත් උන්වහන්සේගේ අනුගාමිකයින් අද දක්වාම උන්වහන්සේට තේර මහා තේර මහා ප්‍රඥ අරිහතුන් අනුබුදුන් ආදී නොයෙකුත් විශේෂණ පදවලින් හඳුන්වනවා. අපි දන්නවනේ සැරියුත් මොගලන් නම් වූ අරිහත් ස්වාමීන් වහන්සේලාටවත් ඒ කාලේ සිටි කිසිම කෙනෙක් ඔය වගේ තේර මහා තේර මහා ප්‍රඥ අරිහතුන් අනුබුදුන් ආදී වශයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. ඒකෙන්ම පේනවානේ ඇයි මෙහෙම සූදානම් වන්නේ කියලා. ඉතින් බලන්න සාසනික වශයෙන් තේර වීමට පෙර මුලින්ම උපසම්පදා විය යුතුයි. උපසම්පදාවෙන් අවුරුදු 10ක් ගිය තැන තමයි තේර පදවිය ලැබෙන්නේ. අවුරුදු 20ක් ගිය තැන තමයි මහා තේර වෙන්නේ. මහා ප්‍රඥ වෙන හැටියක් නම් බුදුදහම පෙන්වා දී නැහැ. අනුබුදු වශයෙන් මෙතෙක් යොදන්නේ මිහිඳු මාහිමියන්ට පමණයි. ඒකත් අර්ථයක් ඇතිවයි. මේ හාමුදුරුවෝ ඒකත් බාරගත්තා. මොන හිතකින්ද කියලා දන්නේ නැහැ. ඊළඟට අරිහතුන් වෙන්න නම් ඉතින් ඒ මාර්ගඵල ලබා ගන්න මෙපාය. ඒකනම් පරික්ෂා කරන්න අපට බෑ. නමුත් ඇත්ත වශයෙන්ම එවැනි තත්වයකට පත් වූ කෙනෙක් තනතුරු පදයක් වශයෙන් ඒක කියවා ගන්නේ නැහැ කියලා නම් කියන්න පුළුවන්. අපි දන්නවනේ මේ වගේ විශේෂණ පද ප්‍රසිද්ධිය යොදා ගන්නා ස්වාමින් වහන්සේලා ගණනාවක්ම ඉන්නවා. වාරක අබේ රතනාලංකාර හාමුදුරුවෝ, පිටුදුවේ සමන්තපත්‍ර හාමුදුරුවෝ ආදී වශයෙන්. ඉතින් මේ කියන මීවන පළානේ සිරි ධම්මාලංකාර හාමුදුරුවෝ වැඩ හිටින්නේ මීරිගම මැත්‍යස්ථානය කරගෙනයි. උන්වහන්සේ තමයි බුදුරජුන් ලංකාවේ උපන් බව ප්‍රකාශ කරන්නේ. ඒකේ පටන් ගැනීමත් ඉතාම රසවත්. ඉතින් උන්වහන්සේ කියනවා අවුරුදු ගණනාවක්ම නිවන් දකින්න අවශ්‍ය බණ කිව්වලු. නමුත් ඒ බණ අහපු කිසිවෙකුට මාර්ගඵල ලබා ගන්න බැරි වුණාලු. මොකද්ද ප්‍රශ්නේ කියලා ඊට පස්සේ හොයලා බලනකොට පෙනී ගියාලු මාර්ගඵල ලබා ගන්නට නම් ඒ සඳහා කෙනෙකුට අවශ්‍ය කරන බුද්ධ ශක්තියට අනුගත වීමක් උනේ නැති නිසා තමයි මාර්ගඵල නොලැබුණේ කියලා. බලන්නකෝ.
ඒක බොහොම වැදගත් කතාවක්. කොහොමද අපි බුද්ධ ශක්තියට අනුගත වෙන්නේ?
උන්වහන්සේ කියන්නේ බුද්ධ ශක්තියට අනුගත වෙන්න නම් මෙන්න මේ කියන ස්ථාන හතරෙන් එකකට යන්න ඕනේ. ඒ තමයි බෝධිසත්වයන් උපන් ස්ථානය, බුදු වූ ස්ථානය, ප්‍රථම ධර්ම දේශනාව පැවැත් වූ ස්ථානය, නැතිනම් පිරිනුවම් පෑ ස්ථානය. ඉතින් අපේ මීරිගම හාමුදුරුව මෙම ස්ථාන හතර තියෙන්නේ කොහෙද කියලා විපරම් කරලා බැලුවලු. ඒ කාලේ පිළි අරගෙන තිබුණේ ඒවා ඉන්දියාවේ දමදිව තිබෙනවා කියලානේ. නමුත් මුන්වහන්සේට පෙනී ගියාලු එම ස්ථාන හතරම තියෙන්නේ මේ ශ්‍රී ලංකාවේමයි කියලා. එහෙම වෙන්නේ බුදුරජාන් ශ්‍රී ලංකාවේ උපන්න නිසා කියලයි මේ මතේ මුලින්ම උන්වහන්සේ ගෙනාවේ.
ජගත් කියන විදිහට කොහොමද අපි මේ මතය ප්‍රතික්ෂේප කරන්නේ?
ප්‍රතික්ෂේප කිරීමට අපිට පුළුවන් අපේ සාමාන්‍ය දැනීම හා සාමාන්‍ය බුද්ධිය යොදා ගන්න. දැන් අපි දන්නවා තුන්වෙනි ධර්ම සංගායනාව සිදු වූ ධර්මශෝක රජතුමාගේ කාලයේදී ඉන්දියාවේ රහතන් වහන්සේලා දහස් ගණනක් වැඩ සිටියා. උන්වහන්සේලාගේ මඟ පෙන්වීම යටතේ තමයි බුද්ධ චරිතයට සම්බන්ධ ওই කියන ස්ථාන හතර ඉන්දියාව තුල දැන සොයාගෙන රජතුමා අශෝක කුලුණු පිහිට වූයේ. ඊට අමතරව ඉන්දියාව පුරා 84,000ක් බෞද්ධ සිද්ධස්ථාන පිහිටෙව්වා. රහතන් වහන්සේලා ධර්ම ප්‍රචාරය සඳහා විදේශ රටවලට පිටත් කළා. ඒ අනුව තමයි මිහිඳු හිමියන් ශ්‍රී ලංකාවට වඩින්නේ. ඉතින් රහතන් වහන්සේ කෙනෙක් වශයෙන් පෙනී සිටින මේ මීවන පලානේ හාමුදුරුවෝ කියනවා වගේ බැරි වෙලාවක්වත් බෝසතුන් උපන්නේ ශ්‍රී ලංකාවේ නම් එදා ඉන්දියාවේ දහස් ගණනින් වැඩ සිටි රහතන් වහන්සේලා අනිවාර්යයෙන්ම අශෝක අධිරාජයාට දන්වා සිටිනවා නේද ශ්‍රී ලංකාවේ වැදගත්කම? එහෙමනම් අධිරාජ්‍යා අශෝක කුලුණු පිහිටවන්නේ ශ්‍රී ලංකාවට පැමිණිලා. මීවන පලානේ හාමුදුරුවෝ පෙන්වන තැන්වලම තමයි. එහෙම දෙයක් සිදු වූයේ නැහැනේ. එහෙමනම් මේ දක්වා අවුලක් නැහැනේ. එසේ නැතුව ධර්මාශෝක රජතුමා විසින් මෙම ස්ථාන ව්‍යාජ ලෙස අශෝක ස්තම්භ වලින් පෙන්වුම් කිරීම ගැන එදා සිටි රහතන් වහන්සේලා රජතුමාට ඒ ගැන පෙන්නලා අවවාද දෙනවා නේද? එවැනි බරපතල බොරුවක් කරන්න එපා කියලා. එහෙම කරලා අනාගතයේ විශාල පිරිසක් මුලාවේ දමන්න එපයි කියලා. ඉතින් අපි පිළිගන්න ඕනේ එදා සිටි දහසක් රහතන් වහන්සේලා ඉන්දියාවේ දැන සිටි එම ස්ථාන හතරද නැතිනම් තනතුරු නම්බුනාම පිරිවරාගත් මේ ස්වාමීන් වහන්සේ පෙන්වන ස්ථානද? ඔබගේ සාමාන්‍ය දැනීම සාමාන්‍ය බුද්ධිය යොදාගන්නේ එහෙමයි. මේක තමයි මේක බොරුවක් බව පෙන්වන්න අපිට පෙන්වන්න පුළුවන් පළවෙනි ක්‍රමය. අපි දැන් බලමු දෙවෙනි ක්‍රමය. ධර්මාශෝක රජතුමා ඉතා සර්තාවන්ත වගේම ඉතා බල සම්පන්න රජ කෙනෙක්. ඔය කෙන විදියට රජතුමාට ලංකාවට එන්න මෙහි හිටිය රජවරු ඉඩ දුන්නේ එහෙම නැතිනම් මුළු ඉන්දියාවම දික්විජය කරපු එම රජතුමාට ලංකාව අල්ලගන්න හෝ බලපෑමක් කරන්න කිසිම බැරිකමක් තිබෙන්නේ නැහැ. එහෙම වුණත් නැහැ. අද මේ කියන අරිහතුන් වහන්සේලා දැනගෙන නොසිටියාට එදා සිටිය රහතන් වහන්සේලාත් රජතුමත් හොඳින්ම දැන සිටියා බුදුරජුන්ම දැන වදාළ විදිහට බුදුදහම ඉන්දියාවේ පිරිහෙන බවත් බුද්ධ පරිනිර්වාණයෙන් පසු දීර්ඝ කාලයක් ඒක පවතින්නේ, ඒ කියන්නේ බුදු සසුන පවතින්නේ ශ්‍රී ලංකාවේ බවත්. ඒ නිසාම තමයි තමන්ගේ පුත්‍ර මිහිඳු හිමියන්ව තෝරාගන්නේ තමන්ගේ නොදුටු මිත්‍ර දේවානම්පියතිස්ස රජතුමාගේ රටවන ලංකාවට බුදු සසුන පිහිටවීමට එවන්න. එහෙමනේ උනේ.
හැබැයි මේ වගේ හිතන්න නම් සාසන ඉතිහාසය ගැන යම් දැනුමක් තියෙන්න ඕන නේද?
ඔව්, ඇත්තෙම සාසන ඉතිහාසය පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. අපි දන්නවා මහා වංශය සහ අනිකුත් වංශ කතාවල දැක්වෙන විදිහට මහින්දාගමනයෙන් පස්සේ ශ්‍රී ලංකාවේ බුදු සසුන විකාශනය වූ ආකාරය. ලංකා ඉතිහාසයේ බුදු සසුනේ ඉතා වැදගත් සිද්ධි මහා වංශයේ අනිකුත් වංශ කතාවලත් සඳහන් වෙනවා. දැන් අපි දන්නවා බෞද්ධයන්ට ඉතාම වැදගත් කරුණක් තමයි බුදුරජාණන් වහන්සේගේ පහළ වීම. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පහළ වුණා නම් අනිවාර්යයෙන්ම මහා වංශයේ හෝ අනිකුත් වංශ කතාවල ඒක සඳහන් වෙන්න ඕනි. නමුත් එහෙම සඳහන් වීමක් කිසිසේත්ම නැහැ. ඉතින් අපට කියන්න බෑ මේක අතපසු වීමක් හෝ හිතාමතා යටපත් කිරීමක් කියලා. මොකද අද වගේ සත්‍ය වසන් කිරීමක් ඒ කාලේ හිටිය මහා වංශය හරි අනිකුත් වංශ කතා ලියපු ස්වාමීන් වහන්සේලාට හෝ කිසිවෙකුට කිසිම උවමනාවක් තියෙන්න බෑ. ඊළඟට අපි සලකා බැලිය යුතු වැදගත් කරුණක් තමයි මේ මහා වංශය ලිවීම කෙසේ සිද්ධ වූවාද කියන එක. ඒක එක කතරු කෙනෙක් එකවරකට දිගටම ලියාගෙන ගිය එකක් නෙවෙයි. ඒක ඒ කලින් කලට වැඩසිටි ස්වාමීන් වහන්සේලා ඒ වකවානුවලදී ලංකා ඉතිහාසයේ සිද්ධ වෙච්ච දේවල් වාර්තා කිරීමක් තමයි, වාර්තා කිරීම වල එකතුවක් තමයි මහාවංශය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ පහළ වුණා නම් ඒ පහළ වීම යටපත් කිරීමට, එහෙම නැත්නම් වසන් කරන්න ඒ වකවානුවල සිටිය සියලුම ස්වාමීන් වහන්සේලාට උවමනාවක් තිබ්බා කියන එක අපිට පිළිගන්න හරි අමාරු කතාවක් නේද? දැන් බලන්න ශ්‍රී මහා බෝධිසාකාව පිහිටවීම, රුවන්වැලි සෑය ඉදිකිරීම ආදී පිළිබඳව දීර්ඝ විස්තර මහාවංශයේ සහ අනිකුත් වංශ කතාවල සඳහන් වෙනවා. මොකද ඒවා ඉතා වැදගත් කාරණා නිසා. දුටුගැමුණු රජතුමා රට එක්කසේසත් කරා. ඒ කාලේ රහතන් වහන්සේලා දහස් ගණනින් ලංකාද්වීපේ වැඩ සිටියා. රජතුමා මහාසෑය ඉදිකිරීමේදී කරපු මහා පූජාවන් ගැන සඳහන් වෙනවා. මහාසෑය ඉදිකිරීමෙන් පසු ලංකාවේ සිටි රජවරු ඊට පුද පූජා සහ වතාවත් කිරීමත්, අටමස්ථාන, සොළුස්මස්ථාන යනාදී ඉදිකිරීම, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම, ඒවාට පුද පූජා පැවැත්වීම ආදී ගැන විශේෂ ඉයම්ම සඳහන් වෙනවා. නමුත් කොතනකවත් බුදුරජාණන් වහන්සේට සම්බන්ධ ස්ථාන හතර ගැන කිසිම සඳහන් කිරීමක් මහාවංශයේ හෝ අනිකුත් වංශ කතාවල නැහැ. එම ස්ථාන කරා යාමක් හෝ පූජාවක් කළ බවක් හෝ ප්‍රතිසංස්කරණය කළ බවක් කිසිම තැනක වංශ කතාවල සඳහන් වී නැහැ. එම සිද්ධස්ථාන හිතාමතා අමතක කිරීමක් කිසිම කලක කොහොමටවත් වෙන්න බැහැනේ. එහෙම නේද?
ඉතින් මේ විදිහටත් අපට සාමාන්‍ය දැනීම, සාමාන්‍ය බුද්ධිය මෙහිවලා මේ දුර්මතිය ප්‍රතික්ෂේප කරන්න පුළුවන්නේ. එතකොට මේ තමයි තුන්වෙනි ක්‍රමය.
බුදුරජාණන් වහන්සේ දුටුවා ඉන්දියාවේ බුදු දහම ක්‍රමයෙන් පිරිහෙන බව. ඒ වගේම බුදුසසුන දීර්ඝ කාලයක් පිහිටන්නේ මේ ශ්‍රී ලංකාවේ බවත් උන්වහන්සේ දුටුවා. ඒ නිසා උන්වහන්සේ ලංකාවට තුන් වරක් වැඩම කරලා සොළොස්ම ස්ථානීය පිහිටන ස්ථානවල සමවත් සුවෙන් ඉඳලා එම ස්ථාන පූජනීය භූමි බවට පත් කළා. මෙම සිද්ධස්ථාන ලංකාව පුරාම පිහිටා තිබීමත් ඉතා විශේෂයි. ඉන්දියාවේ බුදුදහම අදවන විට පිරිහි තිබුණත් ලංකාවේ බුදුදහම සුරක්ෂිතව පවතිනවා. ඒ විතරක් නොවේ, සම්බුදු සසුන රැකීම විශේෂයෙන්ම සිංහල බෞද්ධයාගේ වගකීමක් බවටත් පත් වෙලා තියෙනවා. ඒ නිසානේ අපේ අතීත රජවරු නව වාරයක් මේ ශ්‍රී ලංකා දීපේ බුදු සසුනට පූජා කළේ. මේ හැම දෙයක්ම මහාවංශයේ ඇතුළු වංශ කතාවල සඳහන් වී තිබෙනවානේ. අපේ රටේ රජවරුන්ට බුදුදහම පිළිබඳව තිබුණේ ඉතාමත් සර්ගාවන්ත උසස් හැඟීම්. ඉන්දියාවේ බුදුදහම පිරිහෙන විට තමයි එහි රජවරු විසින්ම බුදුරජුන්ගේ දන්ත ධාතුව ලංකාවට පිටත් කර එවන්නේ. බුදුරජුන් පිරිනුවන් පෑවේ ලංකාවේදී නම් ඉන්දියාවේ සිට සමුද්‍රය හරහා දන්ත ධාතුව වැඩම කරවන්න අවශ්‍ය නැහැනේ. මොකද වංශ කතාවේ දැක්වන්නේ දන්ත ධාතුව වැඩම කළේ සමුද්‍රය හරහා නෞකාවකින් බව. මොකද ගොඩබිම හරහා ගමන් කරලා ලංකාවට ඉන්දියාවේ ඉඳලා එන්න පුළුවන්කමක් නැති නිසා. මෙන්න මේක තමයි අපි පෙන්ලා දෙන හතරවෙනි ක්‍රමය. සාමාන්‍ය දැනීම හා සාමාන්‍ය බුද්ධි පාවිච්චි කරලා කොහොමද මේ බුදුරජුන් පහළ වූයේ ශ්‍රී ලංකාවේ කියන දුර්මතය ප්‍රතික්ෂේප කරන්නේ.
එතකොට අපිට තවත් මේ මතය විමසන්නට ක්‍රම තිබෙනවද?
ඔව්, ඊළඟට අපිට පුළුවන් පස්වෙනි ක්‍රමය සාකච්ඡා කරන්න. බුදුරජාණන් වහන්සේ උපන්නේ ලංකාවේ නම් බුද්ධ චරිතයට සම්බන්ධ ස්ථාන නාම තාමත් ඒ නම් වලින්ම ලංකාවේ පැවතිය යුතුයි. නමුත් ගම්, නගර, ගංගා, කඳු, පර්වත, වනාන්තර ආදී නම් අද මේ දකින්න නැහැ. නමුත් ඒවා ඉන්දියාවේ අදටත් බුදු සිරිතට අනුව පිළිගත හැකි පිහිටීම් සහිතව බොහෝ විට එම නම් වලින්ම පවතිනවා. මෙහෙම වෙන්නේ කොහොමද? මේ වෙන පළණේ හාමුදුරුවෝනම් කියන්නේ බ්‍රිතාන්‍ය සුද්දන් විසින් ඒ නම් ලංකාවේ ස්ථානවල භාවිතයෙන් ඉවත් කරලා ඉන්දියාවේ ඒවා ඒ ස්ථානවලට ආරෝපණය කළයි කියන එක. ඉන්දියාව වගේ විශාල රටක ඒ වගේ විශාල ජන සමූහයක ජන විඥානයේ මුල් බැහැගෙන තිබුණ එවැනි ස්ථාන නාම ඉවත් කරන්න පුළුවන්ද? අනික බ්‍රිතාන්‍යයන් ඒ රට ආක්‍රමණය කළ පිරිස. ඒ නිසා විරෝධතාවයකුත් තියෙනවා. ඒ අනුව ඉන්දියානුවන් එම අලුත් නාමයන් ප්‍රතිරෝධයකින් තොරව පිළි අරගත්තා කියන එක අපට හිතන්න හරි අමාරුයි. ඒ වගේම දෙයක් ලංකාවේ කරන්න පුළුවන්ද කියලා අපි බලන්න ඕනේ. එතකොට ලංකාවෙත් ඒකට ප්‍රතිරෝධයක් තියෙනවා. උදාහරණයක් ලෙස අද ලංකාවේ ගංගා යමුනා අචිරවති ආදී නදීන් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒවා තිබිය යුතු ස්ථානවල ඉන්දියාවේ දකින්නට තියෙනවා. තවත් විදිහකට බලනවා නම් අපි වෙනදාටත් වඩා රාවණා පුරාණය අගය කරනවා මේ දවස්වල. එහෙමනේ. ඒ වුණාට රාමායණයට අනුව ඉන්දියානුවන් රාවණ රජුරෝ සලකන්නේ තමන්ගේ බරපතල සතුරෙක් වගේ. අදටත් ඉන්දියාවේ වාර්ෂිකව රාවණ රජුගේ අඹෙන් හදලා පුලස්සන උත්සවයක් තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ලංකාවේ ඉපදුනා නම් ඒ බව පෙර ඉතිහාසයේ සිට දන්නා බෞද්ධ නොවන ඉන්දියානුවන් බුදුසිරිතේ දැක්වෙන ස්ථාන නාමයන් පස්සයාපු සුද්ධන් විසින් ඉන්දියාවේ ස්ථානයන්ට ආරෝපණය කිරීම කොහොම පිළිගන්නවද? ශ්‍රී ලංකාවට බුදුදහම පැමිණදා සිටම පවතින ස්ථාන නාම අදටත් වැඩි වෙනසක් නොමැතිව දිගටම භාවිතා වෙනවා. දැන් බලන්න අනුරාධපුරය, පොළොන්නරුව ආදී එම ස්ථානවල නාම. මේ අනුව බුදුරජුන් පහළ වූයේ ලංකාවේ නම් බුදුදහම අගය කරන අපි බුදු සිරිතට අදාළ ස්ථාන සියලුම ස්ථාන නාමයන් අදවන තුරුත් එසේම පවත්වා ගන්නවා නේද? එසේ නොමැති වීමෙන්ම පෙනෙන්නේ ඒ කියන්නේ බුදුරජුන් ලංකාවේ පහළ වීම සිදු නොවුණු බවයි.
දැන් මේ අපි විස්තර කළේ ඔය කියන මතයේ බිඳ හෙළන තාර්කිකනේ. එතකොට මේ මතය සනාථ කිරීමට මීරිගම පිරිස ඉදිරිපත් කරන තර්ක හෝ සාධක මොනවද? ඒව බිඳ හෙළන්නේ කොහොමද?
ඔව් මනෝරි, ඒක හරිම වැදගත්. ඒ වගේම හරිම ලේසි ඒ අයගේ දුර්වල සාධක ප්‍රතික්ෂේප කරන්න. ඒ අය කියන්නේ බුදුරජුන් බුදු වූයේ දියපාරක් ළඟ තිබෙන හිරිවඩුන්නේ කියන මේ රජරට ස්ථානයක කියලයි. අපි දන්නවා කෑගල්ල රමුක්කන පාරේ මා ඔය හම්බ වෙන්න ඉස්සෙල්ලා තවත් ප්‍රසිද්ධ හිරිවඩුන්නක් තියෙනවා. එතකොට ඒ අය එම ස්ථානයට බාර ගන්න ඕනේ නේද? මොකද එතනත් දියපාරක් ළඟ තියෙන ස්ථානයක්. අනික් කාරණේ තමයි ඒ අය උපකල්පනය කරන ලංකාවේ පිහිටි දඹදිව පිළිබඳව හදපු ලංකා සිතියමක කපිලවස්තු කියලා නගරයකුත් කිඹුල්වත්පුරේ කියලා තවත් නගරයක් ඈත ස්ථාන දෙකක තිබෙනවා එකිනෙකට ඈතින්. නමුත් අපි හොඳින්ම දන්නවා මේ නම් දෙකම පාවිච්චි කරන්නේ එකම නගරයකට කියලා. බලන්න බොරුව කොයිතරම් ලාමකද කියලා. ඔය කියන මීරිගම මතේ පිළිගන්න ස්වාමින් වහන්සේ නමක් කියනවා. උන්වහන්සේ කීපවරක් ඉන්දියාවට වැඩියලු දඹදිව වන්දනාවේ. නමුත් ඉන්දියාව ඉතාම අපිරිසිදු තැනක් බව පෙනී යාමෙන් තීරණය කළාලු මේ වගේ අපිරිසිදු තැනක බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්නේ කියලා. ඒක නම් වෙන්නම බැහැ කියලා කියනවා. ඒ කරන්නේ පිරිසිදුකම පදනම් කරගෙන භූමියේ තියෙන පිරිසිදුකම. ඔන්න සාමාන්‍ය දැනීම නැතුව ඇසින් දුක සාක්ෂි පදනම් කරගන්නා ආකාරය. මේ විදිහටම අපි දන්නා තවත් උගත් මහතෙකු ඉන්දියාවේ නගර කීපයක් හරහා දීර්ඝ දුම්රිය ගමනක යෙදුණාලු. එතුමා ඉතා පරීක්ෂාවෙන් දුම්රිය මාර්ගය දෙපැත්තේම පිහිටි නගර ආදී පරීක්ෂා කළාලු. ලංකාවේ වගේ වෙහෙර විහාර බොමලු ගන්ධනවල තියෙනවද නගරවල තියෙනවද කියලා බලන්න. ඉතින් එහෙම දැක්කින හැල්ලු. ඒ නිසා එතුමා තීරණය කරනවා කිසිසේත්ම බුදුරජාණන් වහන්සේ ඉන්දියාවේ පහළ වෙන්න බෑ. මොකද පහළ වුණා නම් අද වෙනකොටත් ඒ සිද්ධස්ථාන බෞද්ධ සිද්ධස්ථාන පන්සල් ආදිය තියෙන්න ඕනේ කියලා. ඔන්න ওই විදිහට තමයි ඒගොල්ලන්ගේ සාධක සහ තර්ක ඉදිරිපත් කරන්නේ. ඉතින් ඔබටම හිතා ගන්න පුළුවන් මේ සාධක සහ තර්කවල කොයිතරම් වටිනාකමක් කොයිතරම් ශක්තිමත් බවක් තියෙනවද කියලා. ඒ නිසා ඔබම තීරණය කරන්න මේ මතය අපි ඉදිරිපත් කළ කරුණු තියෙනවා. ඒගොල්ලෝ ඉදිරිපත් කළ කාරණා කීපෙකුත් තියෙනවා. කෙසේ වුණත් ඔබට තීරණය කරන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ඇත්තවසෙම මේ කියන විදිහට ශ්‍රී ලංකාවේ පහළ වුණාද නැද්ද කියන කතාව. වැරදි මත, වැරදි අර්ථ දැක්වීම, වැරදි නිරුක්ති, වැරදි ඉතිහාසයන් ඉදිරිපත් කරමින් බුදුදහමටත් බුදු සසුනටත් බලපෑම් කිරීම අපට අනුමත කළ නොහැකි. අපිට පෙනෙනවා බොහෝ පිරිස් මේවා මගින් නොමග යන බව. අපි අද කරපු මේ සංවාදයේ තරමක් සංවේදීකක් බව අපි දන්නවා. මේ නිසාම මෙහි සමබරතාවය පවත්වා ගැනීමට අපි ආරාධනා කළා බුදුරජුන් පහළ වූයේ ලංකාවේ යන මතය දරන, ඒ මතය වෙනුවෙන් කතා කරන ඕනෑම කෙනෙකුට ඉදිරිපත් වන ලෙස අපේ සාකච්ඡාවේදී. නමුත් අවසනාවකට කිසිවෙකු ඉදිරිපත් වෙන්නේ නැහැ. මේ නිසායි අපට මේක අපි දන්න කරුණු වශයෙන් අරගෙන මේ මතේ වැරදි බව පෙන්වන්න කරුණු ඉදිරිපත් කරන්න ඕනුනේ. ඉතින් අනාගතයේදී හෝ යම් කිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ බුදුරජාණන් වහන්සේ පහළ වූයේ ලංකාවේ කියන මතයට සනාත වෙන විදිහට කරුණු ඉදිරිපත් කරලා සාකච්ඡාවක් කරන්න අපි බොහොම සතුටින් ආරාධනා කරනවා. හැකි ඉක්මනින් ඔවුන්ට එම ආරාධනාව ඉදිරිපත් කරලා අපිත් එක්ක සාකච්ඡාවකට එන්නට හැකි වේවයි කියලා. ඉතාමත් ස්තුතියි ඔබ සැම දෙනාටම. බුදුරජුන් පහළ වූයේ ඉන්දියාවේ නොවේ ලංකාවේ කියන මතේ සම්බන්ධයෙන් තවත් ඉතා වැදගත් කරුණක් ඔබ වෙත දැනුම් දෙන්න ඕනේ කියලා අපි හිතුවා. මේ කියන මතය අද කණ්ඩායම් කීපයක්ම විසින් ප්‍රචාරය කරගෙන යනවා. ප්‍රධාන වශයෙන් මීවන පලානේ ස්වාමීන් වහන්සේගේ කණ්ඩායම තමයි මේ සම්බන්ධයෙන් ඉදිරියෙම ඉන්නේ. ඊට අමතරව අරිය කම්මට්ටාන කියන සංගමයක අරිය මග්ද කියන හිමිනමක් විදේශ ආධාරද ලබාගෙන බ්‍රිතාන්‍යයට විරුද්ධව නඩුවක් පවර්ලා තියෙනවා බුදුන් උපන් දේශයේ ලංකාවේ. උවත් එය ඉන්දියාව වශයෙන් බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් විකෘති කිරීමේ වරද නිවැරදි කරගන්නට ඔවුන් මේ ගැන විශාල වශයෙන් මුදල් වැය කරනවා. ඒ අතර ඉන්දියාවේද පිරිසක් එක්වී කටයුතු කරනවා ලංකාවේ සිට තමදිව වන්දනාවේ යන පිරිස නොමග යැවීමට. එයා ඒ කියන්නේ බුදුන් උපන්නේ ඉන්දියාවේ නෙවෙයි ලංකාවේ, ඇයි ඔයගොල්ලෝ මෙහට එන්නේ නිකම් බොරුවට කියලා. මේ පිරිස් විසින් කරන කටයුතු හා ඒවා සඳහා වැය කරන මුදල් දෙස බලනකොට අපට විශාල සැකයක් මතුවලා තියෙනවා. මේ කියන මතය ප්‍රචාරය කිරීම සඳහා යම් ජාත්‍යන්තර බලවේගයක මැදිහත් වීමක් හෝ උවමනාවක් හෝ ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන්ද කියලා කරුණාකර මේ ගැනත් විමසිල්ලෙන් ඉන්න. ඉතින් කොහම වුණත් ලංකාවේ පිරිසක් ගමින් ගමට යමින් සිංහල බෞද්ධ පිරිස් මේ මතයට හරවා ගැනීමට සූක්ෂම ව්‍යාපාරයක් ගෙන යනවා. ඔවුන්ගේ එම උත්සාහය කොයිතරම් ලාමකද කියනවනම් ඔවුන් හෙළ ඉතිහාසයේ නිවැරදි කරනවා කියන ගමන් ඊට අමතරව හෙළ ගොවිතැන හා හෙළ වෙදකම ඒ ව්‍යාපාරයට සම්බන්ධ කරගෙන ඉන්නේ. මොකද එතකොට ගොවිතැන හා වෙදකම සම්බන්ධ පිරිස්සු ඒ දේශනවලට එනවනේ. ඉතින් ඔවුන්ගේ එක ප්‍රචාරයක් තමයි ඉන්දියාවේ ඉතිහාසයට බුදුන් එහි උපන් බව කෘතිමව එකතු කිරීමට පුරාවිද්‍යාත්මක සාධක ඒ කාලේ ඉන්දියාවේ හිටිය සුද්දන් විසින් කටයුතු කළාය කියන එක. නමුත් මේ චෝදනා සියල්ලටම ඉතා සාර්ථක පිළිතුරු සපයනවා සාක්ෂි සාධකද ඇතුව ගරු මිස්සක කමලසිරි හිමියන් දඹදිව කතිකාවත නමින් බෞද්ධ රූපවාහිනියේ වැඩසටහන් මාලාවක් කරමින් මේවා ගැන සොයා බලා දැනුවත් වන්නට ඔබට ආරාධනා කරමු.
අද දින ජන්මභූමි වැඩසටහන් සහභාගී වූ සියලු දෙනාටම අපි ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා. නැවතත් ඔබ හමුවට එන තුරු අසා සිටි ඔබ සමග ස්තුතියි. සුභ රාත්‍රියක් ප්‍රාර්ථනා කරමින් ඔබගේ සමුගන්නවා. මම මනෝජ් කෝකිලා විසින්.
මම ජගත් ශ්‍රී පුත්ත කුමාර.